ගරු ගයාන් ජානක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 14ක් කාලයක් ලබා දී තියෙනවා. ගරු අජිත් අගලංකඩ මැතිතුමා ඔබතුමාට විනාඩි 14ක් කාලයක් ලැබෙනවා.
ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමියනි, අද අපි මේ ගෞරව සභාවේ විවාදයට ලක් කරමින් ඉන්නේ 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කර්මනාකරණ පනතේ 50 වැනි වගන්තියේ අවශ්‍යතාවයක් වන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය යන වාර්තාව 2024 අවුරුද්ද සඳහා. අපි මේ 2024 අර්ධවර්ෂයේ කාර්යසාධනය සංසන්දනය කරන්නේ 2023 වසරේ පළමු අර්ධවර්ෂය සඳහා සමගයි. 2020-21-22 වසර ගැන මතක් කරන්න බැරි තරම් භයංකර අතීතයක් අපට තිබුණේ. 2020 අවුරුද්දේ කොවිඩ් වසංගතය අපේ රටට එනකොට අපේ රට දැඩි සත්කාරයකකේ තිබුණේ. වකුගඩු අරක් වෙලා, අක්මාව ඉදිමිලා, පෙනහළු දුර්වල වෙලා, ඇස්පේන්නේ කං ඇහෙන්නේ ඇවිද ගන්න බැරි මට්ටමට දුර්වලෙච්ච ආර්ථිකයක්, දේශපාලන සංස්කෘතියක්, සමාජයේ කඩාවැටීමක් අපේ රටේ තිබුණා. එහෙම තියෙන අතරේ තමයි කොවිඩ් වෛරසය අපේ රටට කඩාගෙන වැදුනේ. දැඩි සත්කාරයකකේ හිටපු අපිට කොවිඩ් වසංගතය හાર્ට් ඇටැක් එකක් වගේ වුණා. අපි නැගිට ගන්න බැරි වෙන්නම ඇදගෙන වැටෙන තත්වයක් කොවිඩ් වෛරසය අපට උදා කරලා දුන්නා. ලෝකේ වෙනත් රටවල් වලටත් කොවිඩ් වසංගතයේ වෛරසය පැතිරුණා. හැබැයි ඒ රටවල් ඉතා කෙටි කාලයකදී ඒගොල්ලොන්ගේ ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට අරගෙන ආවා. අපට එහෙම කරගන්න බැරි වුණා. ජාතික ප්‍රතිපත්තියක්, නිසි දැක්මක්, දිගු කාලීන වැඩපිළිවෙලක් නොමැතිව අපි අපේ ආර්ථිකය ගොඩක් කාලයක් පවත්වාගෙන ඇවිල්ලා තිබුණා. ඒ ආපු ගමන් මගේ අපි දුර්වල හිටපු තරම නිසා කොවිඩ් වෛරසය අපිට ආයේ නැගිට ගන්න බැරි මට්ටමට අසරණ කරලා දැම්මා. ඒක නිසා අපේ රට එවකට පාලනය කරපු පාලකයෝ 2021 අවුරුද්දේ නිල වශයෙන්ම බංකොලොත් රටක් කියලා අපි ප්‍රකාශයට පත් කළා. ඉතින් තාම අපි ඒ තත්ත්වයේ ඉන්නේ. එදා මංකොලොත් භාවය ප්‍රකාශයට පත් කරලා ඊට පස්සේ මේ බිඳවට්ටපු, හඩාවට්ටපු, විනාශ කරපු, අසරණ කරපු රට ගොඩ ගන්න තියෙන එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විදිහට තමයි ඒගොල්ලෝ අපි ඉදිරියට ගෙනහර පෑවේ. ඒ වෙනුවෙන් තර්ක ඉදත් ඉදිරිපත් කරමින්, මතවාද ගොඩනගමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සමග අපේ රට ගැට ගහලා දැම්මා. ඊට පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අපේ රට මේ ගොඩ ගැනීමේ ව්‍යායාමයට උර දෙන්න පටන් ගත්තා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකම්ම හටකර මැදිහත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ පැත්තෙන් හිතලා වැඩපිළිවෙලක් හදනවා. ඒ නිසා අපටත් අපේ රටේ ආර්ථිකය අරගෙන යන්න පුළුවන් වුණේ එදායින් පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ෆ්‍රේම්වර්ක් එකක් ඇතුලේ, පරාමිතීන් ඇතුලේ. ආනයනයන් පිළිබඳව, රාජ්‍ය ආයතන පිළිබඳව, සුබ සාධන පිළිබඳව, රාජ්‍ය මුදල් භාවිතය පිළිබඳව, රාජ්‍ය ආයතනවල ලබා දෙන සේවාවල්, විශේෂයෙන්ම විදුලිය, ජලය වගේ සේවාවන්වල මිල ගණන් වියදමට සාපේක්ෂව අයකරන මිල ගණන් තීරණය කරන මට්ටමට රැගෙන එන්න ඕනි කියන ආදී වශයෙන් වූ පරාමිතීන් රාශියක් අපට ලබා දුන්නා. එතනින් එහාට අපේ රට පවත්වාගෙන යන්න නම් එම පරාමිතීන් වලට යටත්ව අපි අපේ රට පාලනය කරගෙන යනකොට අපේ රටේ ජීවත් වෙන ජනතාව අපේ හැඳින්වෙ එදා ඉඳලම තුන්වෙනි ලෝකයේ රටක් විදියට, සංවර්ධනය වෙමින් පවතින රටක් විදියට, අපේ රටේ ඉතා විශාල පිරිසක් කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන්නේ, දිළිඳු ජනගහනය අපේ වැඩි, සහනාධාරල වලින් ජීවත් වෙන ප්‍රමාණය ලොකු විශාල පිරිසක්. ඒ නිසා මේ පරාමිතීන් වලින් අපේ රට කරගෙන යනකොට ඒ ජනතාවගේ ජීවිතවලට අත්වෙන ඉරණම පිළිබඳව සැලකීමක් කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා IMF එකේ මේ පරාමිතීන් ඇතුලේ ඉඳගෙන 2024 වර්ෂයේ පළමු වර්ධය මෙහෙයවගෙන යද්දී ඉදිරිපත් කරපු සංඛ්‍යාලයකන දත්ත තමයි මේ වාර්තාවේ තියෙන්නේ. ඒවා කොයිතරම් දුරට ඉලක්කම් වලින් සාර්ථකත්වයේ පෙන්눔 කරත් අපේ රටක් විදියට ඒ රටේ ජනතාවගේ ජන ජීවිතය ගැන හිතලා අපට සතුරු වෙන්න පුළුවන් මට්ටමක තියෙනවද කියන කාරණේ අපි නැවත හිතන්න ඕනේ. අදුරදර්ශී විදියට සැලසුම් නැතුව ආපසු ගෙමන ක්‍රමයක් ගැන හිතන්නේ නැතුව අත්නෝකම දිගේ අපි ණය අරගෙන මහා ණය කන්දක හිර වෙලා ඒ ණය බර දරන්න අපේ රටේ යන්දාට සිදු වෙලා තිබුණු වෙලාවක තමයි අපි බදු බර ජනතාවගේ හිස මතට එකතු කරමින් අපේ රටේ සම්පූර්ණ ආදායමෙන් 93%කට ආසන්න ප්‍රමාණයක් බදු වලින් ජනතාවගෙන් එකතු කරගන්න තැන්ට පත් වෙමින් ආර්ථිකයේ අපේ රටේ වාර්ෂික ආදායම් වියදම් කල්මනාකරණය කරන්න තීරණය කරලා තිබුණේ. එතකොට බදු වලින් දුවන රටක් මට මතකයි 1900 වර්තාවක තිබුණ 1990 අවුරුද්දේ රටේ සමස්ත ජල දේශීය නිෂ්පාදිතයෙන් 23%ක ප්‍රමාණයක් රාජ්‍ය ආදායම් විදිහට ලැබුණා. එදා අපට ජනතාවට සහන දෙමින් යහපත් සමාජත්වයන් ජීවන තත්ත්වයන් පවත්වා ගන්න පුළුවන්කම තිබුණා. හැබැයි දැන් වෙනකොට රාජ්‍ය ආදායමෙන් 94%ක් බදු වලින් ජනතාවගෙන් අය කරමින් පවත්වාගෙන යන රටක ආර්ථිකයක කාර්ය සාධනය මේ ඉදිරිපත් කරලා තියෙන ඒවා නිකන් ඉලක්කම් විතරක් බවට පත් වෙන තත්ත්වයක් තිබෙන බව තමයි අපේ හැඟීම. ඒ කෙසේ වෙතත් මේ වාර්තාව ඇතුලේ ප්‍රධාන මාතෘකා හතරක් යටතේ පැතිකඩ හතරකින් රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳව වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පළවෙනි එක ආර්ථික සන්දර්භයේ ආර්ථිකයේ ප්‍රධාන කාරණා ගැන කතා කරනවා. මේදී උද්ධමනය යම් අඩුවීමක් ගැන මේ වාර්තාවේ සඳහන් වෙනවා. අපි දන්නවා 2021 අවුරුද්දේ අන්තිම වෙනකොට උද්ධමනය 70% දක්වා ගිහිල්ලා තිබුණා. භාණ්ඩ මිල ගණන් 3 ගුණයකින් වැඩි වුණා. 300%කින් භාණ්ඩ මිල වැඩි වුණා. අපිට මතකයි පෙට්‍රල් ලීටරය, ගෑස් සිලින්ඩරය, එදා තිබුණු මිල සහ 2021 අවසානයේ වෙනකොට පැවතුණු මිල. එතෙන් සිට මිල වැඩිවීමේ වේගය ඍණ ගණන් වලට, ඉතා සුළු ගණන් වලට ආවත් ඒ වැඩි වුණු මිල භාණ්ඩවල පහළට ආවේ නැහැ. ඒ නිසා කරු නීර්ජකාරක සභා සභාපතිතුමියනි මේ උද්ධමනය අඩුවීමක් ගැන වාර්තාවේ සඳහන් වුණු කාරණය අපි මහ පොළොවට වහලා බැලුවම ජනතාවගේ ජීවිත ගත කරන විදිහත් එක්ක ගැලපෙන්නේ නැහැ. ජනතාව සතුටින් නැහැ. දරිද්‍ර රේඛාවෙන් පහළට වැටුණු පිරිස, සතුටු රේඛාවෙන් පහළට වැටුණු පිරිස අතිමහත් ප්‍රමාණයක් වුණා ඒ උද්ධමනයට මුහුණ දෙන කාලයේ තුලදී. ඒ වගේම මේ භාණ්ඩ මිල, අධික භාණ්ඩ මිල දරා ගන්න බැරුව පරිභෝජනය අඩු වෙලා ජනතාව මහත් දුකට වියසනයට පත් වුණු තත්ත්වයක් ඇතුලේ උද්ධමනය ඍණ අගයකට අඩුවීම මේ කාර්ය සාධන වාර්තාවේ තියෙන එක ඇත්ත මහ පොළොවේ යථාර්ථයක් නොවේ කියන එකයි මගේ හැඟීම. ඒ වගේම ආර්ථික වර්ධනය ඍණ 7.3 සිට ධන 5ක අගයක් දක්වා වැඩි වුණු බව මේ වාර්තාවේ සඳහන් වෙනවා. අපි හැමදෙනාම දන්න විදිහට හිතලා බැලුවොතින් ලක්ෂ 12ක ජනතාවක් විදුලි බිල ගෙවා ගන්න බැරුව විදුලිය විසන්දි වෙලා තියෙනකොට 3 වේල ආහාර සපයා ගැනීමේ අර්බුදයකට රටේ සම්පූර්ණ ජනතාවේ ලක්ෂ 68ක් මුහුණ දෙමින් ඉන්නකොට මන්ද පෝෂණය, දරිද්‍රතාවයේ රේඛාවෙන් පහළට වැටුණු පිරිස, රැකියා අහිමි වුණු පිරිස ගැන හිතනකොට ඒ වගේම අපේ රටේ ජීවිතේ ගැට ගහ ගන්න බැරුව මේ රට අත්හැරලා ගියපු පිරිස ගැන හිතනකොට මේ ආර්ථික වර්ධන වේගය ධන 5ක අගයක් කියන එක මනක් කල්පිත එකක් කියන බව තමයි මගේ හැඟීම. ඒ වගේම මේ වාර්තාවේ ඊළඟට දෙවන ප්‍රධාන මාතෘකාව විදිහට රාජ්‍ය මූල තත්ත්වයේ ප්‍රවණතා සලකා බලනවා. රාජ්‍ය ආදායම සම්පූර්ණයෙන්ම ගැට ගැහලා තියෙන්නේ බදු ආදායම මත. බදු නොවන ආදායම රුපියල් බිලියන 35කින් ඉහළ යද්දී බදු ආදායම රුපියල් බිලියන 511කින් මිල ඉහළ ගිහින් තියෙනවා. ඒ කියන්නේ මේ සමස්ත බර නැවත වතක් ජනතාවගේ හිස මත පැටවිලා තිබුණා. වැට් බද 115 ඉඳන් 18ට වැඩි කරලා තිබිලා තමයි මේ ආදායම් ලැබලා තියෙන්නේ. උපයන විට බද්ද අලුතෙන් එකතු කරා රුපියල් ලක්ෂයක වැටුපක් ගන්න පිරිසට එවන්න සිද්ධ වුණා. ඒක නිසා ඔබතුන් රට හැරෑම බුද්ධිමතින් අපට අහිමි වෙන්න පටන් ගත්තා. ආදි වශයෙන් වූ බදු මතින් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම තමයි රාජ්‍ය මූල්‍ය ප්‍රවණතාවේ මුලින්ම දකින්න තිබෙන ලක්ෂණය. අන්තිමට මේකේ මරාල බද්ද කියලා බද්දක් ගේන්න උත්සාහ කරා. නමුත් රටට මරාලයක් වෙච්ච තිබුණු පුද්ගලයාව ජනතාව ඡන්දයෙන් අයින් කරලා දැම්මා. ඒ නිසා මරාල බද්ද පනව ගන්න බැරි වුණා. එතකොට සියලු බර ජනතාව මත පටවලා තිබුණු තත්ත්වයක් යටතේ කෑම වේල් ප්‍රමාණය හෝ කෑම වේලේ ගුණාත්මක භාවය අඩු කරලා ජීවත් වුණු ජනතාව ගැන අපට පත්වල වාර්තා දකින්න තිබුණා. ඒ වගේම පාසල් ඇතුලේ බත් බැංකු කියලා අලුත් සංකල්පයක් නිර්මාණය වෙලා තිබුණු බව අපට දකින්න ඇස් දෙකෙන් දැක ගන්න පුළුවන්කම තිබුණා. ඒ වගේම වාහන භාවිතාව, ඉන්ධන පරිභෝජන ආදී එදිනෙදා ජීවිතයේ එක ගැට ගැහිච්ච ගොඩක් දේවල් වලින් ජනතාවට ඈත් වෙලා ජීවත් වෙන්න සිද්ධ වුණා. මේ බදු අලුතෙන් එකතු කිරීම හරහා ජනතාවට ජීවන වීදම් දරා ගන්න බැරි වීමත් එක්ක. ඒ වගේම මේකේ තුන්වෙනි මාතෘකාවේදී රාජ්‍ය ව්‍යවසායයන් ගැන කතා කරනවා. මම ජීවත් වෙන දිස්ත්‍රික්කයේ මොනරාගල ලංකා සීනි සමාගම පැල්වත්ත හා සෙවනගල ශාඛා දෙකක් තියෙනවා. මේ කර්මාන්තශාලා දෙක අද පත් වෙලා තියෙන තත්ත්වය ගැන අපිට හරි හැටි අවබෝධයක් ගන්න පුළුවන් නම් රාජ්‍ය ව්‍යවසායයන් ගැන තත්ත්වය අපිට තේරුම් ගන්න පුළුවන්. අපේ රටේ අපි පරිභෝජනය කරන සීනි වලින් 11%යි අපි මේ රට ඇතුලේ නිෂ්පාදනය කරගන්නේ. අපි මේ නිෂ්පාදනය කරගන්න දුඹුරු සීනි 11% විකුණ ගන්න බැරි අසරණ තත්ත්වයකට අපි පත් වෙලා තියෙනවා. ආනයනය කරන 89%ක සුදු සීනි ප්‍රමාණය අපේ රටේ ඉතා පහසුවෙන් විකිණෙනවා. ඒ නිසා සීනි ටික සහ එතනෝල් විකුණ ගන්න බැරුව සෙවනගල හා පැල්වත්ත සීනි කර්මාන්තශාලා දෙක ආශ්‍රිතව එකතු වෙලා ඉන්න සේවක පිරිස, ගොවි මහත්වරු සහ ඒ වක්‍රව ඒ ආශ්‍රයෙන් ජීවත් වෙන සියලු දෙනා මේ මොහොතේ ඉතාම දුෂ්කර තත්ත්වයන්ට තමන්ගේ ජීවිත පත් වෙලා තියෙනවා. නිසා රාජ්‍ය සේවයේ ව්‍යවසායන් ගැන මට මගේ දිස්ත්‍රික්කයේම උදාහරණ සහිතව කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපට පුළුවන්කම ලැබුණේ
නැහැ. විනාඩි දෙකක් කාලයක් පවතිනවා.
ප්‍රධාන වශයෙන් මේකේ කතා කරලා තියෙන ව්‍යවසායන් 10 සහ අනිකුත් ඒවායේ මේ තියෙන කාර්ය සාධනයන් ගැන ඒ නිසා අපට නිකන් මනක්කල්පිත තොරතුරු ඉදිරිපත් වෙන සභාවක් තමයි දකින්න තියෙන්නේ. ඒක නිසා ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමීනි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදේ සීමා වලින් කොටු ආර්ථිකයෙන් ආර්ථිකයක කාර්ය සාධනයට අපි අනිවාර්යයෙන්ම ගමන් කරන්න ඕන. අපේ වගකීම ආර්ථික ස්ථායීකරණ අතර තුරම ජන ජීවිතයේ පීඩාවකින් තොරව පවත්වාගෙන යන්න පුළුවන් ආකාරයට මේ රටේ ආර්ථිකය ඉදිරියට අරගෙන එක. ඒ නිසා අපි ඒ වෙනුවෙන් මේ ගත වූ කෙටි කාලය තුළ විවිධ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. අපි දේශීය ව්‍යාපාරින්ගේ විශ්වාසය අපේ ආර්ථිකයේ වැඩපිළිවෙලට අපි නතු කරගන්න සමත්කම දක්වලා තියෙනවා. ඒ නිසා අපි 100%ක ඒ මතම විශ්වාසය නොතැබුවත් අපි මේ බලය ලබා ගැනීමෙන් පස්සේ ඒක 14,000, 15,000, 16,000 ඉක්මවා යමින් කොටස් වෙළඳ පොලේ වාර්තාගත ප්‍රගතියක් අපට අත්කර ගන්න පුළුවන් වෙලා තියෙනවා. ව්‍යාපාරික ප්‍රජාවගේ විශ්වාසය ස්ථායීකරණයේ ආර්ථිකයක් වෙනුවෙන් දිනා ගන්න පුළුවන්කම ලැබුණු නිසා. ඒ වගේම ආයෝජකින්ගේ විශ්වාසය අපි දිනාගෙන තියෙනවා. වෙනත් විවිධ රටවල් වලින් අපේ රට තුළ නතර කර තිබුණු කොමිස් මුදල් ඉල්ලපු නිසා, දූෂණ වංචා නිසා, විශ්වාසයේ බිඳ වැටීම නිසා නතර වෙලා තිබුණු ව්‍යාපෘතීන් දැන් ආරම්භ කරන්න අපට ආපහු පුළුවන්කම ලැබිලා තියෙනවා. සංචාර කර්මාන්තය 120,000 සීමාව, මිලියන 2 සීමාව ඉක්මවා යන්න අපට පුළුවන්කම ලැබුණා. ණය ශ්‍රේණිගත කිරීම වලින් ඉහළට එන්න අපට පුළුවන් වෙලා තියෙනවා. විදේශගතව ජීවත් වෙන අපේ උගතුන් බුද්ධිමත් වෘත්තිකයින් නැවත වරක් අපේ රටට එන්න, ඔවුන්ගේ සේවය ලබා දෙන රට තුළ ජීවත් වෙන්න කැමැත්ත පළ කරමින් තියෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම 2025 අපි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපි අකමැති වුණත් අපි මේකට දැන් අනුගත වෙලා ඉන්නේ. ඒක නිසා අපි ඒ පරාමිතීන් ඇතුලේ ඉදිරි වසර කිහිපයක් ගමන් කළ යුතුව තිබෙනවා. හැබැයි ඒ සියල්ල අපිට අවශ්‍ය පරිදි කලමනාකරණය කර ගනිමින් ජනතාවගේ බලපොරොත්තු ඉෂ්ට කිරීම සඳහා අපි ගමන් කරමින් ඉන්නවා. ඒ වෙනුවෙන් අස්වැසුම ලබා දෙන කාලය සහ මුදල යන දෙකම වැඩි කරලා තියෙනවා. පේ ටැක්ස් සීමා රුපියල් ලක්ෂයට 150,000ක් අපට ආයක මුදල වැඩි කර ගන්න පුළුවන් වෙලා තියෙනවා. පොහොර සහනාධාරය රුපියල් 10,000 15,000 25,000ක් වැඩි ගන්න පුළුවන් වුණා. ඉන්ධන සහනාධාරය වැඩි හිටි දීමනා වකවල දීමනා ආදී සියලු දේවල් වැඩි වැඩි දීමනාවන් ලබා දෙන ප්‍රමාණය වැඩි කරමින් අපේ මහ ජනතාවට සුබ සාධනය සලසමින් ඔවුන්ගේ ජීවිත නගා සිටුවමින් තිරසාර නාය කළමනාකරණයක් සහිතව මධ්‍යකාලීන දිගු කාලීන සැලැස්මක් සහිතව මේ ආර්ථිකය දියුණුවට ගෙන යන බව ප්‍රකාශ කරමින් මේ කාලය ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමට ස්තුතිවන්තයි. මම කතා අවසන් කරනවා.